ලෝකාර්ථ චර්යාවෙහි හැසිරෙමින් තමන් වහන්සේ දැන අවබෝධ කරගත්තු සාමුක්ඛාන්තන දේශනාව ලෝකෙට දේශනා කළා. එතුමින් ලෝකයේ සුවපත් කළා. මොකක්ද කිමුතුනි මේ සාමුක්ඛාන්තන දේශනාව කියලා කියන්නේ? තමන් වහන්සේ අවබෝධ කරගත්ත, පහළ කරගත්ත ඇත්ත හතරක් තිබුණා. සතරගතයන් වහන්සේ ඇති කන්දෙත් නැති කන්දෙත් ලෝකයේ පවතින ඒ ලෝකයට නොපෙනෙන ලෝකයේ නොදන්න සත්‍යයක් තිබුණා. ලෝකයේ ඇත්තක් තිබුණා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝකෙට ප්‍රකාශ කළා. ප්‍රකාශ කරනවා මේ දුකයි කියලා පෙන්නුවා. මෙන්න මෙහෙමයි දුක ඇති වුනේ කියලා පෙන්නුවා. ඒ වගේම දුක නැති වෙන්නේ, දුක නිවෙන්නේ, දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතන කියලා පෙන්නුවා. ඒ වගේම ඒ දුක නැති කරන දුක්ඛ නිරෝධය සාක්‍රාන්නේ මෙන්න මේ මාවතේ ගිහිල්ලා කියලා මාවතත් පෙන්නුවා. ඉතින් එහෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා ඇස් නැති ලෝකයට ඇස් දෙකක් වෙලා ජීවිතය යථා ස්වභාවය සිහි ගන්නවලා සද්ධර්මයේ නැමැති දඩු වැට පහන ලෝකයේ තබලා තථාගතයන් වහන්සේ පිරිනුවම් පාවදාලා පින්මුතුන් එදා මෙදාතුර බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ පුත්‍රයන් පුත්තිනු කරමින් මහා සංඝරත්නයේ සද්ධර්මය මේ තාක් දුරට අරගෙන ආවා. පින්මුතුනි අද දවසේදී අපි හැම දෙනාම ජීවත් වෙන මේ කාල වකවානුව වෙනකොට අද අපේ භාවයට, අපේ දේනමානයට ඒ බුද්ධ වචනය ගෙනල්ලා තියෙනවා. පින්වතුනි අපේ යුතුකමක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකේ පවත්වන එක. අපේ යුතුකමක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ලෝකේ බබලවන එක. අපේ යුතුකමක් තථාගතයන් වහන්සේ දුක්ඛිතය අවබෝධ කළ සද්ධර්මය රැකගන්න එක. සද්ධර්මය සුරකින්නට නම් පින්වතුනි අපිට පුළුවන් කමක් නැහැ අධර්මයෙන් කඩු කිනිසි හෙළි අරගෙන සද්ධර්මය කවදාවත් රකින්න පුළුවන් කමක් නැහැ. සද්ධර්මය රකින්න නම් කිනාකිනව රැකගන්න ඕනේ දැහැමි විදියට, ධර්මයේ සඳහන් විදියට. එහෙනම් අද දවසේදී සිහිපත් කරගන්න අපි මහ විශාල වටිනා කටයුතු දෙකක් කරන්න සූදානම් වෙනවා. එකක් අපේ සාංසාරික විමුක්තිය සදා ගන්නටත් උපායක් කරන ගමන් සම්බුද්ධ ශාසනයත් රකින්නට අද දවසේදී අපි උපකාර කරනවා, උපකාර කළා කියලා සතුටෙන්නට ඕනේ. මතක කළා සම්බුද්ධ ශාසනය රැකෙන්නේ කෙනා කෙනා සත්‍යය තුළ සිටීම මතයි, කෙනා කෙනා තුළ ප්‍රතිපත්ති ඇතිවෙච්ච මතයි. එහෙනම් අපි ප්‍රතිපත්තිගරුක වෙනවා කියලා කියන්නේ අපි මේ ධර්ම ජීවිතය කරගන්නවා කියලා කියන්නේ එක මොහොතකට හරි මේ සත්‍යධර්මයේ ලෝකෙ තුළ එක මොහොතකට හරි ජීවත් කරවන්නට පවත්වන්නට අපි උපකාර කළා, උසාවත් වුණා කියන එකයි. ඒ නිසා හැම දිනම අද දවස පුරාවටම ඉතාමත් ඕනකම් බොහෝම ශ්‍රද්ධාවෙන් කවුරුවත් කෙරෙහි නෙමෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත පරිමාණ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කියා දවසින් එක එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්ති අත නොහැර අපේ ජීවිතය තුළ යොදා ගන්නට. එහෙනම් අද දවසේදී වෙනදා වගේ නෙමෙයි, වෙනදා අපි මේ හිතට හිතුමනාපේ තැන් තැන් වල යන්ට දුන්නා. හිතට හිතෙන හැම අරමුණක් ගන්න මේ හිත දිව්වා. නමුත් අද දවසේදී ඒට වඩා ගොඩාක් වෙනස් කරන්නක් අපේ වෙන්නට ඕනේ.
අද දවසේ අපි හිත කය වචනකින් සුන්දරම සංවර කරගන්න සංවර කරගෙන වෙනද වගේ නොයේ විහිළු කරමින් කතා බහ කරමින් ඉන්නේ නැහැ. යම් කිසි වෙලාවක කතා කළොත් අද දවසේදී තව කෙනෙක් එක්ක ඉතා දැනෙමින් වචනයක් විතරයි කතා කරන්නේ. ඒකට වඩා වැඩිතර හොඳයි ආදි කුසලින් බුද්ධ භාවයේ නිහඬ බව. මම මතක් කරනවා මේ තව ටිකකින් භාවනා කරන හැටි භාවනා කරන්නේ කොහොමද කියන කරුණ ඒ අහගත්ත කරුණ වලට අනුව අද දවස් පුරාම ඊට අනුව එදිලා ඉන්නට සමුසාවක් වෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි ටිකක් මෙතන ඉඳලා විචාරශීලීව කතා කරලා අපි ධර්ම තේරුම් ගන්නට තේරුම් කරගන්නට උත්සාහවත් දෙමු. ඇත්තටම විශේෂයෙන්ම භාවනා කරනවා කියලා අපි ගොඩක් දෙනෙක් මොනහරි දෙයක් කරනවා. නමුත් ඇත්තටම භාවනා කරනවා කියලා මොනහරි දෙයක් නෙමෙයි කරන්නට ඕනේ. භාවනා කරනවා කියලා මොකද්ද කරන්නට ඕනේ කියන එක ඉස්සෙල්ලා තේරුම් කරගන්නට ඕනේ. ඊගාවට තියෙන දේ තමයි භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්නට ඕනේ. භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්නට ඕනේ. මුලින්ම අපේ ජීවිතයේ යථා ස්වභාවයට අපි කැමිනෙමු. අපි දැන් මේ භාවනා කරත් හදනවවත් මේ කිසිම දෙයක් නෙමෙයි. දැන් අපි ඇත්ත ඇති ඇති අපේ ජීවිතයේ තියෙන තැනින් අපි පටන් ගමු. අපේ හැමෝගෙම ජීවිතවලට එක්තරා ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. බාහිර තුල, සමාජය තුල අපේ ජීවිතවල මොන විදිහේ වෙනස්කමක් පෙනුණත්, මොන විදිහේ නානත්වයක් පෙනුණත්, සැබෑවටම අපි මුහුණ දෙන සැබෑවටම අපේ ජීවිතයේ පවතින යථාර්ථයක් තියෙනවා, දුක. මේ දුක කියන කාරණාව අපිට දුරු කරගන්නට ඕනේ. මේ දුක කියන කාරණාව නැති කරගන්නට ඕනේ. මේ දුකයි ලෝකෙට ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්ටයි අපි මේ අද සූදානම් වෙන්නේ. නමුත් මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට තව එක් කාරණාවක් දුක කියන කාරණාව අපිට දකින්නට, දුක කියන කාරණාව ජීවිතේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දෙන්නපු දර්ශනයක් තියෙනවා. ලෝකෙ තුල අපි දැකලා තියෙනවා දුක. අඳනවා, ගැලපෙනවා, දුක් දුමා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරය සත්‍ය මේට වඩා ටිකක් වෙනස්. අපි නිකන් එක විචාරශීලීව කතා කරලා බලමු. අපි දන්නවා එදා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උයනට යනකොට හතර පෙර නිමිති දැක්කා. ලෙඩෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලකඳක් දැක්කා. කලින් චන්නාරතිගෙන් අහලා දැනගෙනත් තිබුණා ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක් කියලා. නමුත් එදා මේ සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේදී බෝධිත්වයේ මුලදී සම්බුද්ධත්වයට පත් වුණාම දේශනා කළා සුග්ගේ අනුසුතේ ධම්මේ චක්කුම් උදපාද ඥානම් උදපාද සංඥා උදපාද විඥා උදපාද ආලෝක උදපාද කියලා සිංහනාදයක් කළා. තෙර නොයසු විරුධාමක් මට පහළ වුණා. තෙර නොයසු විරුධාමක් පහළ වුණා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වචන දෙකක් කතා කරන්නේ. එදා චන්නාමතිකෙන් අහලා අරත් එක තිබුණ එකම නම් මෙතනදී දැක්කේ බුදුරජාණන් වහන්සේ මේ වචනය මෙතනදී කියන්න තෙර නොයසු විරු දහම දැක්ක කියලා. එහෙනම් ලෝකයේ හැමෝටම අපි මේ එදා චන්නාමතිකෙන් අහලා දැනගත්ත ටික ලෝකෙ හැම කෙනෙකුටම දැනගන්න දැකගන්න පුළුවන්. නම් බුදුරජාණන් වහන්සේ දුක ආර්ය සත්‍ය කියලා දැක්කු ටික ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයෙන්ම අවබෝධ කරගත්ත දෙයක්. අන්න ඒ tikai අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ හින්දා අපි දැන් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ දුක ගැන නෙමෙයි අපි ජීවිතයේ ඇත්ත ඇති හැටි ටිකක් සම්මර්ෂණය කරලා බලමු. දැන් මේ වෙලාව ඉඳලා එක්කමාරක් හරි මේ කරුණු හුද්දට තේරුම් යනකම්ම මේ කියලා දෙන්නට මම උත්සාහවත් වෙනවා. මේ මම දේශනා කරන අතරදී වුණා ඕනම කෙනෙකුට කොල්ලාක්ක ප්‍රශ්නයක් ඇති වුණොත් එවලෙන් මගෙන් අහන්න. ඒක මට බාධාවක් වෙන්නේ නැහැ, හරදරයක් වෙන්නේ නැහැ. මට අවශ්‍ය මොන හරි දෙයක් කියන්න නෙමෙයි. ඇත්තටම මේ පින්වතුන්ගේ ජීවිතවලට සතරේ සැනසෙල්ල වෙනස, මේ ජීවිතයේ සැනසෙල්ල වෙනස යමක් අවබෝධ කරගන්නට ඇත්තක් පෙන්වන්නට යොමුනාට තියෙනවා. ඒ හින්දා ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න ඒක හිතේ තියාගෙන ඉන්නත් එපා. ඊට පස්සේ අපි මේ විදිහට මේ ධර්ම සාකච්ඡා විදිහට අරගෙන යන්න. එතකොට මම මතක් කළේ එකයි, දුක ගැන බලන්නත් එපා, අපි ජීවිතය ඇත්ත ඇත්තදී බලමු. මොකද මම මෙහෙම කියන්න හේතුව සමහර කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම සර්ව සුභවාදී දහමක් කියලා. තව කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම අසුභවාදී දර්ශනයක්. ඒ සුභවාදී කියලා කියන්නේ කෙනෙක් කියනවා බුදුදහමෙන් කියන්නේ සැපක් ගැන, සැප ලැබෙන පැත්තකට යන්න කියන්නේ කියනවා. තව කෙනෙක් කියනවා බුදුදහම මහා අසුභවාදී දර්ශනය, කම්දුස් කියලා අමුළු ජීවිතේම දුකයි 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 කියන විලාප දෙන දහමක් බුදුදහම කියන්නේ කියලා මහා අසුභවාදී ඇදියාවක් වගේ එකක් කියලා කියන අය ඉන්නවා. නමුත් මම මෙතෙන්දි මතක් කරනවා බුදුදහම අසුභවාදී දර්ශනයක්වත් සුභවාදී දර්ශනයක්වත් නෙවෙයි, බුදුදහම යථාර්ථවාදී. අපි ඒ හින්දා ඇත්ත ඇති හැටි බලන්න ටිකක් උත්සාහවත් වෙනවා. කුමක් නිසාද? අපි මිනිස්සු නිසා. මනං මුස්සතිති, මනස උසස් මනසක් තියෙන නිසා මිනිසයා කියනවා උසස් මනසක් ඇති කෙනෙකුට සුදුසුයි විචාරශීලී බව. ඒ නිසා හිතන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ හිතන්න පුළුවන් කමට කැමති වෙච්ච හින්දායි. අද හිතන්න පුළුවන් කම භාවිතා නොකළොත් අපෝ අපි හුරු කරනවා නොහිතන බව. ඒ හින්දා අද දවසේදී අපි විචාරශීලීත්වයෙන් අපේ ජීවිතය දිහා ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එදා බෝධිසත්වයෝගේ අවබෝධ කරගත්ත ධර්මයේ ධර්ම පස්සේ මහන්ත ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අපේ මේ සත්‍ය ගවේෂණයට ඒකම අපි පාදක කරගමු. එවං තිපරිවත්තං ද්වාදසාකාරං යථාභූතං ඥානදර්ශනං සුවිසුද්ධං අහෝති. මේ වට තුනක් තියෙනවා. මේ වට තුන දුරුසාකාරයෙන් ඇත්ත ඇති හැටි දැක්කාම මේ යථාභූත ස්වභාවය පිළිසිදු වෙනවා. එහෙනම් ජීවිතවල තියෙන ඇත්ත ඇති හැටිම කෙනෙකුට දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු 12ක් තියෙනවා. මෙන්න මේ කරුණු 12 සම්පූර්ණ වුණොත් අන්න එයාට තමන් කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. ජීවිතයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් කියලා. මොකද්ද මේ කරුණු 12? මොකද්ද මේ ත්‍රිපරිවර්තය? ත්‍රිපරිවර්තය කියලා කිව්ව වට තුනක් කියලා කිව්වා. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. ඇත්ත මේකයි කියලා දැක්කා. ඇත්ත සාත් කරගන්න ඕන එකක් කියලා දැක්කා. ඇත්ත සාත් කරන් සාත් කළා කියලා දැක්කා. මොකද්ද ඇත්ත කියන එක අපි ටිකක් නුවණින් බලමු. දැන් මෙතන ඉඳලා මම මේ පෙන්නන දේ බුදුහාමුදුරුවෝ කිව්වට මේ කිමුතුන් ගන්න එපා. මම කිව්වා ගන්න එපා. මේ ස්වාමීන් වහන්සේලා වූ මහා සංඝරත්නය කිව්වත් ගන්න එපා. දැන් මේ හැම වචනයකින්ම මෙතන ඉඳලා පෙන්නන තමන් තුල මේ ධර්මයේ තියෙනවද, ඇත්තටම මේක මෙහෙමද කියලා තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේක මෙන්න මේ ඇත්තක් කියනවා මේක මේ ලෝකයේ මනුෂ්‍යයෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට නෑ බෑ කියන්නේ එහෙම බෑ මොකද්ද දුක කියලා එකක් තියෙනවා මොකද්ද ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අපියේහි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛා දැන් අපි මේක අහලා තියෙනවානේ ඔය වචන ටික ඕක අපි දැකලා තියෙනවද අපේ ජීවිතේ තියෙනවා අත්තරහර හැම මොහොතකම තියෙනවද දැකලා තියෙනවද එහෙම දැක්කොත් ඇත්තටම මේ ජීවිතේ කලකිරෙනවා අපි හොඳයි ටිකක් බලමු ඔක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරිය ලස්සනට විස්තර කරනවා සංයුත්ත නිකායේ ආදිත්ත කියන සූත්‍රයක් කියනවා මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ඇස ඇවිල්ල ගන්නාලාදී රූපය ඇවිල්ල ගන්නාලාදී කන ඇවිල්ල ගන්නාලාදී කියලා කුමකින් ඇවිල්ල ගන්නාලාදීද ජාතියෙන් ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන්ගෙන් ඇවිල්ල ගන්නාලාදී කියලා අපි හොඳයි මේක සිහි කරලා බලමු හැමෝම දැන් නුවණ තියෙන කෙනාත් නුවණ නැති කෙනාටත් මේ ලෝකේ ඕනම කෙනෙකුට පවතින හම්බ වෙන ඇත්තක් වෙන්න ඕනේ මේක. අපි නිකන් සිහි කරලා බලන්න මේ ඇහැ ගැන. පින්වතුනි මේ ඇහැ කියන්නේ හේතුවකින් හටගත් එකක්. හැමෝම තමන්ගේ ඇත්තද මේ කියන වචනේ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වද නැහැ. මේ දේශනා කරන හාමුදුරුවෝ කියනවද නැහැ. මේ කනකොල ආහාරය නිසා හටගත් එකක්. පුරාණ කර්මපත්තෙන් හටගත් එකක් මේ ඇහැ කියලා කියන්නේ. ඒකනේ බත් ගංගා නම් මේකට දාන්ත වෙන්නේ. ඔන්න ඇහැ හේතුන්ගෙන් හටගත්ත එකක්. ජාතිය ස්වභාවකට ඇති ධර්මයක් ඇහැ කියන්නේ. හොඳයි මේ ඇහැ දිරන්නේ නැද්ද? ඇස් නොබිනියන බව වෙන්නේ නැද්ද ටික ටික? ඇහි මේ මහලුකමක් දිරන බවක් වෙන්නේ නැද්ද? එහෙනම් ඇහැ ජරාව ස්වභාවකට ඇති ධර්මයක්. හොඳයි මේ ඇහි නොයෙක් ලෙඩ රෝගී නැද්ද නැද්ද? එහෙනම් මේ ඇහ ව්‍යාධි ස්වභාවකට ඇති ධර්මයක්. ලෙඩ රෝග ස්වභාවකට ඇති ධර්මයක් නෙමෙයිද? හොඳයි මේ ඇහ විදෙන බව නැතෙන බවක් වෙන්නේ නැද්ද කවදා හරි? එහෙනම් මේ ඇහ මරණ ස්වභාවයක් කියලා ලොකු ඇති ධර්මයක් නෙමෙයිද? හොඳයි මේ ඇහ තියෙනකොට අප්‍රියමනාප ස්පර්ශ ලැබෙන්නේ නැද්ද ලැබෙන්නේ නැද්ද? එහෙනම් මේ අප්‍රියංහා එක්වීමේ දුක ගැන දෙන ධර්මයක් නෙමෙයිද ඇහැ? හොඳයි මේ ඇහැ තිබුණොත් ප්‍රියමනාප රූප නැති බවින් එන දුක් දුකස් එන්නේ නැද්ද? එහෙනම් මේ ප්‍රියංගෙන් වෙන්නේ දුක හපදෙන ධර්මයක් නෙමෙයිද මේ ඇහැ? හොඳයි මේ ඇහැ නිසා තමන්ට හරි අනුන්ට හරි මේ ලෝකෙ තුල කෙනෙක් සෝක කරන බව, හඳන බව, විලාප දෙන බව වගේ එන්නේ නැද්ද මේ ඇහැ නිසා? එනම් මේ ඇහැ කියලා කියන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමන ධර්මයක් නෙමෙයිද? මේ ඇහැ කියන එක පවත්වා ගන්න අපි මොනතරම් උත්සාහවත් වෙනවද? මේ ඇහැ රැක ගන්න අපි වෙහෙසෙනවා නේද? යමක් රකින්න උත්සාහයක් කරනවා නම් ඒක වෙහෙසක් නැද්ද? එහෙනම් මේ ඇහැ පරිහරණයම අපිට දුක නැද්ද? හොඳට සිහි කරලා බැලුවොත් මුතුනි අපිට පේනවා මේ ඇහැ කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති ජරාව ස්වභාව කොට ඇති ව්‍යාධි ස්වභාව කොට ඇති මරණ ස්වභාව කොට ඇති ශෝක පරිදේව දුක්ඛ දෝමන ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. හොඳයි මේ වගේ සිහි කරලා බලන්න මේ කන දෙහා මේ කනේ ඉපදෙන ස්වභාවයෙන් කිමොත් අපේ දුක. මේ කන කියන එක හේතුන්ගේ උපන් ධර්මයක්. කන කොට ආහාරය නිසා පුරාණ සංහාර නිසා උපන්න ධර්මතාවයක් එහෙනම් මේ කන හේතු ප්‍රත්‍යයයි. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක්. මුතර නෝන බලන්න. මේ කනේ දිලන බව, මහල් වෙන බව, කන් නැරඹීමට යන බව නැද්ද? තියෙනවා. එහෙනම් මේක ජරාව නෙමෙයිද? මේ කනේ නොයි ලෙඩ රෝගෙ හැදෙන්නේ නැද්ද? එහෙනම් මෙතන ලෙඩින් මේ දුකක් එන්නේ නැද්ද කන නිසා? එහෙනම් මේ කන කවදා හරි නැතිද දවසකට එන්නේ නැද්ද? වෙනවා. මේ කන නිසා අප්‍රියමනාප ශබ්ද ගැටෙන්නේ නැද්ද? ප්‍රියමනාප ශබ්ද නැතිවීමේ දුක එන්නේ නැද්ද? මේ කන නිසා සෝක කරන්නට, හඬන්නට, ගැලපෙන්නට වෙන කරුණු ලැබෙන්නේ නැද්ද අපිට? එහෙනම් කන කියන එක හොඳට නුවණින් සිහි කරලා බලන්න. ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය ස්වභාව කොට, මරණය ස්වභාව කොට, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියංගා එක්වීම ස්වභාව කොට, සෝක කිරීම, හැඳීම, වැළපීම ස්වභාව කොට ඇති ධර්මයක් නෙමෙයිද? ඒ වගේමයි පින්වතුනි, මේ නාසය, දිව, ශරීරයේ හිත ගැන බලන්න මේ ධර්මතා ටිකත් අර ඉස්සෙල්ලා කිව්ව න්‍යායෙම දැනගන්නට ඕනේ. දැන් හොඳට බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛං අපේ සංයෝගෝ දුක්ඛෝ, යේ විපයෝගෝ දුක්ඛෝ, යම්කිච්ච නලපති සංපි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. දැන් මේ දුක අපි පිටතින් නැතිනම් ඉඳලා හිටලා අපිට තියෙන එකක් හැටියට දකින්නේ අපි ලෝකේ. නම් බුදුහාමුදුරුවෝ දැක්ක මේ ලෝකෙ කාටවත් නොදැක්ක ඇහැකින් මේ ජීවිතයේ යථාර්ථය. පින්වත්නි, හොඳට මෙන්න මේ විදිහ හිතන්න. පළගැටිය දුකට කැමතිද? නැහැ. පළගැටිය කැමති සැපට නේද? කැමති සැපට. උත්තරේ හිතන්න මේ මම මේ කතා කරන වචනයක් වචනයක් ගන්න පිටපස්සෙන් එන්නේ. පාඩුවක් වෙන්නේ. පළගැටිය කවදාවත් කැමති නැහැ දුකට. පළගැටිය කැමති සැපට. එයා හරි ආසයි පහන් දැල්ලට. එයාගේ අදහස තියෙන්නේ පහන් දැල්ල සැපක් කියලා. තමන් ආස කරන දේ කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන් දැල්ලට පයින්න. පයින්නකොට මොකද වෙන්නේ? දුක එනවා. එයා නොදන්නවා වුණාද, එයා නොදැක්ක වුණාද, පහන් දැල්ලේ තියෙනවා යථාර්ථය. ගින්න කියන එක හැමදාම පවිදුයි, පවිදු ස්පර්ශයක් තියෙනවා. විපරිත අදහසක් ඇති කරගෙන ඒකට පැනලා කියලා නොපිච්චින්නේ නැහැ. ඉච්චෙනවා, දුක එනවා. නමුත් මෝඩකම කොච්චරද? ආත්මෝ දුක්ඛේ අඥානං, දුක දන්නේ නැහැ. ආත්මෝ මොකද කරන්නේ? ඒ දුක්ඛ වේද සපයි කියන අදහස ඇති කරගෙන මැරෙනකම් ඒකට පයින්. මතක තියාගන්න, පළවෙනි එක දුකට කැමති නැද්ද? මේකට ගියේ සැපට කැමති. ඒ සතා එහෙම කළා. එයාගේ මොනකම එයා දන්නේ, අපි දන්නේ. නමුත් අපි දන්නවද එයා කරපු දේ කරනවද? අපි කවමවත් කැමති නැහැ දුකට. අපි ඔක්කොම කැමති සැපට. නමුත් අපි ඇහැට කැමති. අපි දන්නේ ඇහැ කියන එක දුක කියලා. කලමෙකිය දන්නේ ගින්න කියන එක දුක කියලා. එයා දුකට කැමති නැහැ, කැමති ගින්න. ඒ වගේ අපි දුකට කැමති නැහැ, නමුත් අපි කැමති ඇහැ. අපිට නුවණක් ආවේ නැහැ, ඇස් දෙකක් තිබුණේ නැහැ. ඇහැ කියන්නේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේව, දුක් දුන්න ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. අපේ සාරාස්තුන් වහන්සේගේ වචනේ අපි වචනයට කියනවා බුදුහාමුදුරුවෝ, අපේ සාස්තුන් වහන්සේ, අපේ ශ්‍රාවකයෝ කියලා. ඒ හරි සෝචනීයයි පින්වතුනි. බුදුහාමුදුරුවෝ අපේ සාස්තුන් වහන්සේ වුණාට බුදුහාමුදුරන්ගේ වචනේ අපි අරගෙන තියෙන බවක් නම් තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඇහැ කියන එක ජාති ජරා ශෝක පරිදේව දුක් දෝමනස්යන්ගේ පීඩාන්ති ධර්මතාවයක් කියලා. නමුත් අද අර කලංගැටිය වගේ අපි සැප කියලා දකින්නේ බුදුහාමුදුරු දුකයි කියපු දේ නම්, පින්වතුනි අපි බුදුදහම කොච්චර ඈතද? බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙන් අපි කොච්චර ඈතද? අපි වචනේ පරිසමාර්ථයෙන් බෞද්ධයි කියන සුදුසුද? හිතන්න, මේක සුදුසුයි මනුෂ්‍යය. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි, අපේ ජීවිතවල සුදුසු. ප්‍රඥාව ඇති ඇත්තෙකුට සුදුසු. එහෙනම් හොඳට හිතන්න, පළගැටිය කරපු දේ අඩුවක් තියෙනවද අපේ ජීවිතය තුළ කියලා? අපි කවුරුවත් කැමති නැහැ, කිසිම කෙනෙක් කැමති නැහැ මේ ලෝකෙ දුකට. නමුත් හැමෝම ඇහැට කැමති. බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දුර සතිපට්ඨාන සූත්‍රයේ දෙන්නා. තණ්හාව උපදින්නේ කොහෙද? තණ්හාව පවතින්නේ කොහෙද? චක්කුන් ලෝකයේ දිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ ඇස ලෝකයේට ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක්. මේ තණ්හාව ඇති වෙනවා නම් මෙහි ඇති වෙන්නේ, පවතිනවා නම් මෙහි පවතින්නේ කියලා පෙන්වනවා. කාද දිව නාසය ශරීරයේ මනසක් පෙන්වනවා. ඊට පස්සේ නිවන පෙන්වන දුක්ඛ නිරෝධය සත්‍ය මොකද්ද? චක්කුම් ලෝකේ, චක්කු කියන්නේ ඇහැ, චක්කුම් ලෝකේ දිය රූපං සාත රූපං හෙත්තේසා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජති ඒ පරිහරණා පරිහෙති. ඇහැ ලෝකයේ දිය ස්වභාවයක්, මధుර ස්වභාවයක්. තණ්හාව නැති වෙන්නට ඕනේ කොහෙද? මෙන්න මෙහි නැති වෙන්නට ඕනේ, නිරුද්ධ වෙන්න ඕනේ මෙහි. නමුත් ඇහැ කන දිව නාසය ශරීරයේ හොඳට සබාලන ඒක පරිහරණය කරන පුද්ගලික තණ්හාව නැති කරන්න අපි යන්නේ. නමුත් ජීවිතයේ අවබෝධයක් ආවහම මේ ආයතන ටිකේ යථාර්ථ දැක්කොට පුද්ගල භාවය නැති වෙනවා මිසක ආයතන ටික පරිහරණය කරද්දී වෙනම පුද්ගල භාවයක් නැති කරන්න හදනවා නම් මේකයි සතන්කාරික බව පුද්ගල භාවය කියන නුවණක් අපිට ලැබෙන්න ඕනේ. මෙතෙන්දි මම කියන්නේ මේ කර්ම සමහර අවස්ථාවන් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසායි මම කියේ හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා ඕනම වෙලාවක මගේ ඕනම ප්‍රශ්නයක් අහන්නට. එහෙනම් හොඳට ජීවිතය ගැන සිහි කරලා බලන්න, ගතානුගතිකව දුවන සමාජ රටාවට අනුව යන්න නැතුව ඇත්තටම අද දවසේ තථාගතයන් වහන්සේගේ වචනයට ආදරෙන් හිත තබලා පළක් ඇටිය දුකට කැමති නැති වුණාට මෝඩකමට දුකට පහිනවා වගේ දෙයක් නෙමෙයි අපි කරන්නේ. අපිට දුකේ අඥාන බවක් නේද තියෙන්නේ? අපි දුක දන්නේ නේද? ඇයි අපි සැපට කැමති දුකට කැමති නැහැ? සැපට කැමති අපි ඇහැට කනට දිවට නාසයට ශරීරයට කැමති. ඇහැ කන දිව නාසය ශරීරය සිත කියන එක ජරා ව්‍යාධි සූත්‍ර මරණ පරිදේව ධර්මයක් නම් අපි අන්තිමට කැමති වෙලා තියෙන්නේ, බැඳිලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ මොකේද? දුකේ. යමෙක් දුකට තණ්හා කරනකොට, දුකට කැමති වෙනකොට, දුක මම දුක මගේ කියනකොට දුකෙන් මිදෙයිද? මිදෙන්නේ නැහැ. ඔක බලන්න නම් ගිල්ල බොහොම ලස්සන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජිම නිකායේ කියන සච්චක සූත්‍රයේ. සච්චක කියන පරිතුමායක වෙච්ච විවාදයකදී යෝකෝ ආත්මවිශ්ව දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං හේතං මම හේතු අමස්මි මෙසෝ ආත්තාහ කියලා. ආත්මවිශ්වනේ යමෙක් දුක මම දුක මගේ දුක මගේ ආත්මයයි කියනවනම් එයා දුකෙන් මිදෙයිද කියලා නොහිතපත් ස්වාමී දෙවෙන්නේ නැහැ. කොහෙන් වෙන්නද? එහෙනම් මම මගේ ආත්මයයි කියලා අපි ගන්න පිමුතුනි බුදුදහම ගන්න හින්දා බෞද්ධකම හරියට පිළිතුර නැති හින්දා. එතකොට අපි හරියට දැක්කා නම් ඇහැ කියන එක, කන දිව නාසය ශරීරය කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා. ඇත්තටම තණ්හාව නැති කරන දින ප්‍රතිපදාවක් ඕනේ. තණ්හාව කියන කිදේම නැති වෙනවා. එතකොට එහෙනම් මේ ආයතන ටික දුකයි කියලා අපිට පිළිගන්න පුළුවන්ද? දැන් අපි සහේතුක තියෙන එක බුදුහාමුදුරුවෝ කිව්වට නැහැ. එහෙනම් මේ වගේ ධර්මතාවයක් මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ධර්මතාවයක් කියලා අපිමයි තේරුම් ගන්නේ, අපිමයි දැනගන්නේ. එහෙනම් අපිට ඔප්පුනා නේද ඇහැ කියන්නේ කියලා අසුභාවය? එහෙනම් ඇහැට කැමති වුණා කියලා කියන්නේ අපි මොකෙන්ද කැමති වෙලා තියෙන්නේ? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුන්නසුලට කැමති. කැමති අපිට ඒව ලැබුණොත් පුදුමයක්ද? නොලැබුණොත් පුදුම වෙන්න ඕනේ, ලැබුණොත් පුදුම වෙන්න ඕනේ. පහරට පයින් බල ගැටියා පිච්චුනොත් පුදුම වෙන්න ඕනේ, නොපිච්චුනොත්? නොපිච්චුනොත්. එහෙනම් ඇහැ කන දිව නාසය ශරීරය හිත මගේ කියලා, මම කියලා, මගේ ආත්මය කියලා ඇතුළු කරන මේ ලෝකයේ අඳින විලාපදින කෑ ගන්න තිහි නැතුව වැටෙන දේවල් වුණොත් පුදුමයක්ද? නැති වුණොත් මේ පුදුම වෙන්න ඕනේ නේ. මොකද එබඳු ස්වභාවය උරුම කරගෙන ඉන්න කෙනා එබඳු ස්වභාවයේට නොවිය යුතු තමයි පුදුම වෙන්නේ. මේ ධර්ම නදර්ශනය අපිට මේවා පුදුමයි. එහෙනම් මොන දැන් බුදුහාම ප්‍රදේශනා කළා මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. බලන්න ටිකක් මම මේ කියන එක කරන්න පුළුවන්ද කියලා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? උඩ ඉඳන් මොන ගෝලයක් හරි වාහනයක් හරි පෙරළීගෙන එනවා. අපි ඒක ඇතුලේ ඉන්නේ. නොපෙරළී ඉන්න පුළුවන්ද? පෙරළෙන දෙයක් නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තියෙනතුනි මේ දුක උපන්න නම් මේ දුක ඇතුලේ දැන් දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. දුක එනවා. පෙරළෙන දෙය ඇතුලේ නොපෙරළී ඉන්න බැහැ. මේ බුදුහාමුදුරේ පෙන්වන්නේ මොකටද? දුකේ කලකිරෙන ලෝකයා මේ දුක දුක හැටියට නොදැක්කව කවදාවත් කලකිරෙන්නේ නැහැ. අපි මේ කලකිරෙන්නේ නැති ඇයි? අපිට ඇත්තටම දුක දන්නේ නැහැ. දුක්ඛේ අඥාන. දුක දැනගත්තොත් දුකේ කලකිරීලා දුකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. දැන් අද අපිට හැම පුදුමයක්ම කවුරුන් මහානුවත් පුදුමයක් අපිට. ඇත්තටම අපේ දර්ශනයට පුදුමයක් උනොත් තමයි පුදුමයි. මොකද කලකිරී දර්ශනයක් අපිට තියෙන්නේ. එතකොට කෙරෙන දෙය ඇතුලේ නොකෙරෙන්නේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දුක ඇතුලේ දුක් නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. අපි පොඩි කතාවක් උපමාවක් කරගෙන බලමු. ඔන්න මා විශාල ලොකු ගිනි ගොඩක්. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ ඇතුළේලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනි කුඩේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ අත් දෙක බැඳගෙන ඔහේ ඉන්නවා. දැන් මේ දෙන්නගෙන් කවුද පිච්චෙන්නේ කවුද නොපිච්චෙන්නේ? කවුද පිච්චෙන්නේ නැත්තේ? එහාට මෙහාට පැන පැන ගින්නේ ඇතුලේ බේරෙන්න උත්සාහවත් වෙන කෙනා පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් ඇතුලේ ඉන්න කෙනා එයත් පිච්චෙනවා. ගින්න ඇතුළට ගිහිල්ලා නම් ගින්න ඇතුළේ දකින්නේ ගින්නෙන් බේරෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා කියන එක අමතක කරන්ද? පිච්චෙනවාමයි. ඒකයි ඒකට දුක කියන්නේ. ඒක ඇතුළේ බේරෙන්න ක්‍රමයක් තිබුණා නම් දුක කියන්න ඕනේ නෑ ඒකට. එහෙනම් ඒක තුල සැප තියෙනවා කියලා කිව්වට කමක් නෑ. බුදුහාමුදුරුවෝ නොකිය ඉන්නේ බුදුහාමුදුරුවෝ ලෝකයේ දුකයි කියලා කිව්වේ කියන්න තැනක් නැති හින්දාමයි. ඒ වගේ අපේ ජීවිත දිහා බලන්න හොඳට. අපි වගේම ඇහැ කන දිවනාසය ශරීරය මම කියාගත්ත මගේ කියාගත්ත දුක නොදන්න මේ ලෝකයේ අය ඉන්නවා. දුක නැතුව ඉන්න රස්සාවල් කරනවා, මිල මුදල් හොයනවා, ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, දරු මල්ලු හදාගන්න. ඇයි මේ දුක නැතුව? තව කෙනෙක් ඉන්නවා අපි ලෝකේ දන්න විදියට සම්මත විදියට හරියම කම්මැලි කුසීත යම් දෙක බැඳගෙන හේතු කාල කම් ජීවිතයක් ගත කරනවා. දැන් මේ දෙන්නත් දිහා බලද්ද දුක නැතු වින්ට හුත්තට ධානය ඒකුත් කරලා පූර්ණ ප්‍රකෝටි ගණන් තියෙන කෙනා ඉපදෙන්නේ නැද්ද? එයා ඉපදීම ස්වභාව නැද්ද? ලෙඩවීම, මහලු බව, මරණය, අපියන්ගා ඉදීම, ප්‍රියන්ගෙන් ඉදීම, ඉදිරි නොලදී මේ දුක යන්නේ නැද්ද? හොඳයි අපි කොහීතයි කිසිම උත්සාහයක් නැහැ මා කම්මැලි කාල ගන්නේ කියන කෙනා දිහා බලද්ද මෙයා ලෙඩ වෙන මහලු වෙන මරණ පස්සේ දුක් විඳින්නේ නැද්ද? මේ දෙන. ඉතින් මොකද්ද මේකේ අර්ථය? පින්වතුනි මේ ලෝකේ දුක් කියන්නේ මේ ලෝකේ සැප නැති බව කියලා කියන්නේ ඉතල කියපු ටිකම නෙමෙයිද? බෝටි ප්‍රකෝටි නෙමෙයි චක්‍රවර්ති රජකම දිවල් පළක් තියනෝද ඉතල ටික එහෙම වුණා අපේ ජීවිතේ. සැප කියන්නේ මේ ටික නැති බව මිසක මේ ටිකේ ඇති බව තුල සැප කියන එක ගන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ නෑ කියන්නේ නෑ, තියෙනවා. හැබැයි ඒ සැපේ උපමා කරන මොකද? හොරි පුස්තයක් අහනවා වගේ ඉන්නේ. හොරි පුස්තේ අහනකොට සැපක් නැතුව හැම නෙමෙයි තියෙනවා. අමතක කරන්න එපා කියනවා ඒකම ඇති වෙන විශාල දුක සහ වේද. කාමයට පෙන්නන්නේ ඒකයි. පුස්තයක් වගේ කියනවා කාමයට. දද රෝගයක් වගේ කියනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් නැද්ද කෙනෙක් සැප විඳිනවා. මේ සැපේ බුදුහමල දේශනා කරන බොහොම පරිත්තයි. ආස්වාදයේ ටිකයි, ආදීනව ගොඩායි, මෙයා කරන්නේ හරියට විපාතිත ලුණු වතුර බොනවා වගේ වැඩක් කියන්නේ. හරියට උපමාවක් වෙන්නනවා මොකද්ද? අට්ටි සංකලික මා කාම. අට්ටි සංකලික උපමා කාම. කාම කියන්නේ ඇට සැකිල්ලක් වගේ. දැන් ඇට කූරක් උනේ කියනවා. සත්තු මරණ දැනකට ගියාම බල්ලෙක් කියන ඉස්සරහා හිටියොත් උට මස්කටක් ගන්න. දැන් මේ සතා මේක බොහොම බඩගින්න වැඩිකම හින්දා හපනවා 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 කෑවට මුගේ බඩ පිරෙනවද? ලේව කනවා නමුත් විපාදයෙන් සම්බන්ධෙන්නේ බඩගින්න සම්බන්ධෙන්නේ එහෙම නැහැ. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ආස්වාදේ බොහොම ටිකයි මේකෙන් ලැබෙන්නේ. බඩ පිරෙන්නේ පුරුද්දි මේ ඇටපුර ලේව කනේ තිය ආස්වාදේ විතරමයි යන්නේ. ආදීන ඊට පස්සේ වැඩි. ඇයි? ඇටකුර හපනකොට හපනකොට උගේ කටු වල වෙලා ඇටකුරේ වේගය. දැන් මෝ හිතනවා තව මේකේ ලේන තමයි තවත් හපන. දැන් හපනකොට මොකද වෙන්නේ? තවත් එන. මොන ඔය වගේ සපස් තමයි විද්‍යාංගේ පනකට නේදෝ කියන්නේ. ඕක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් හරි සංවේගී සිද්ධියක් මේ අලි කරනවා. අලි අලි. අන්දර කියලා කල්යාවු කියන දන්නවනේ. මනුස්සයෙකුට අරවහම ඒකේ විද යන්නේ සති ගණනක් මාස ගණනක්. මේ අන්දර කටු ගස් පිටින් තමයි යාලි කන්නේ අපි ඉන්න පැතිවල ඉන්නේ යාලි ඉන්න ඈ ඒ ගස් පිටින් උතුරලා අහනවා ඒකට හේතුව මේ ගහ කඩාගෙන තමකොට ඒ කටුගේ කටේ ඇනිලා ලේ මිස වෙනවා මේ සතා හිතන්නේ මේ රහ ඉන්නේ මේ ගස් වල කියලා ඌ තවදරක් කනවා ඉතින් මොන්න ඔය වගේ සිද්ධියක් තමයි ඉන්නුනේ අපි හිතනවා සැපේ ඉතින් මේ සැපේ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අද අඬනවා විඩාප දෙන දුක විතරක් නෙමෙයි මේ දුක දුකක් හැටියට නොදැන දුක කෙරෙහි ඇති කරගන්න මේ තණ්හාව නිසා නැවතත් මේ වගේ ආයතන ටිකක් වුණම වෙනවා මව කුසක ආයෙත් මේ වගේ දෙන්න ගන්නවා මේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නනවා ඔන්න ඉතල ඇත්තක් පෙන්වුවා මෙන්න මේ ටික දුක කියලා පෙන්වුවා හොඳට සිහි කරගන්න දැන් අපිට දුක්ඛේ අඥානං යම්පවන බොහෝ දුරෙන්ට ඕනේ මේ දර්ශනය. දුක කියන්නේ මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළාන යමක්. ඒ දුක්ඛාර සත්‍ය අපිට වැටහෙන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය. දැන් ඒ ගැන මොකක් ප්‍රශ්න එහෙම තියෙනවද? පිළිගන්න බැරි එහෙම නැතිනම් මොනවා හරි අදහස් කවුරුහරි කියනවනම් අපි විචිකිච්ඡාව සැකය කියන එක තියාගන්නත් අදුරු කරගන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා කතා කරන්න අහන්න කියන්න නැචරල් නැහැපා මේකේ සියල්ලම මුද්දට අපි දන්නවනම් මේ තැන් වලට එන්න ඕනේ නැහැ නොදන්නේ ඉඳන් න්යාය නේද එහෙනම් වැරදුනත් එහෙම කමක් නැහැ වැරදේ කියලා බලන්න නැහැපා අහන්න පුළුවන් වුණා ප්‍රශ්න දැන් මේ ගැන ප්‍රශ්න ගැටළු නැද මේ දුක කියපු කාරණාව පිළිගන්න පුළුවන් ජී බලන්න මෙන්න මේක තමයි ආර්ය සත්‍යය ආර්යමනසලගේ ඇත්ත උතුම් වර්ථ මේ ඇත්ත ලෝකෙට පේන්නේ නැති එක. එදා ඥානවිතකින් අහව දැනගත්ත ලෙඩකින් මහලුවම වර්ණේම නෙමෙයි මේ දැන් මේ දුක රොදල දුක කෙරේ තණ්හාවක් ඇති කරගන්න මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ප්‍රාර්ථනා කරනවා නම් මේක නේද නැවත ඇහැරෙන්න හේතුව දැන් අද මේ ඇහැින්ද දුකෙන්ද නැවත මේ ඇහැලෙන්න හේතුව මේක නේද කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ කාරණා ටිකක් දැක්කා මේ වගේ දුක ආපු වෙලට හේතුව තමයි අද මේ දුක දුක හැටියට නොදැන ඇති කර නොදැන ඇති කරගන්න තණ්හාව කියලා දැක්කා තණ්හාව කියලා දැක්කා එහෙනම් පෙර ආයතනයන් කිරී ඇති කරගත්ත තණ්හාව තමයි අද මේ කාරණා ටික හදාගත්තේ. අද මේ ධර්මයන් දුක බව අවබෝධ කර නොගෙන අද මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින්නවා නම් මුත්තේ හිතන්න දැනක් අද මේ ටික ඔක්කොම මගේ වෙලා නම් අඩුවක් නැතුවම ගිනිගොඩ ඇතුළට යන්න පුළුවන්. අඩුවක් නැතුවම ජරා මරණ පහළ උරුම කොට ඇති කෙනෙක් කියලා බය නැතුව සිංහනාද කරනවා. කිසිම සැකයක් නැතුව ඒකාන්තේ මොන වගේ තැනක යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. සම්භාව තියෙනවා. මේ ආයතන ටික
හැදෙනවා කියලා කියන්නේ නැවත ආයතන දෙක ඉපදෙනවා කියලා කියන්නේ මොකේ ඉපදීම? ලෝක ඉපදීම. ස්පර්ශ ආයතන හය නැවත ඉපදෙනවා කියලා කියන්නේ ලෝක ඉපදීම. මේ ස්පර්ශ ආයතන හය පවතිනවා කියලා කියන්නේ ලෝකේ පවතින. ලෝකයේ හෝ ලෝකයන් දැනුම කුමන ආකාරයකින් හෝ අපිට එන්නේ මේ ආයතන හය හරහා නෙමෙයිද? මේ ආයතන හය හය නොතිබුණු ලෝකයේ හෝ ලෝකයන් ප්‍රඥප්තියක් හෝ දැනුමක් හෝ හම්බ වෙනවද? නැහැ. එහෙනම් මේ ආයතන හය නිසා නේද හටගන්න ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම හටගන්නේ? ජාතිය ස්වභාව කොට සංකත ධාතුවේ හට ගැනීම. සංකත ධාතුව කියලා කියන්න පුළුවන් මේ ආයතනයි. සංකත ධාතුවේ හට ගැනීම කියන්න පුළුවන් ආයතනයි. මේ ආයතන හය ලෝකේ හට ගැනීම කියන්න පුළුවන්. මේ ආයතන හයේ පහළ වීම ජරා මරණයන්ගේ පහළ වීම කියලා කියන්නට පුළුවන්. එහෙනම් අද තණ්හාව තියෙනවා නම් තම ඇති වෙන ස්වභාව කොට ජරා මරණ ස්වභාව කොට ඇති මාවතක ඉන්නවා ප්‍රතිපදාව ඉන්නවා කියන කර්ම දැනගන්නට ඕනේ. මේක බෞද්ධයන් තම තමා කෙරෙහිම නොනින් දතේ. අච්චත විද්දපුණියි. තමන්ව තමන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මම මෙන්න මේ තැනට නිහම වෙච්ච කෙනෙක් වෙන්නේ. එතකොට මේ ඇහැ කන් දිව නාසය ශරීරය හම්බ වෙන්නේ නැහැ අද මේ මට්ටමට නෑ. අද මේ අධි කරගන්න තණ්හාවේ විවිධ මට්ටම් මත මේ ඇහි විවිධ මට්ටම් තියෙනවා. යකඩ විනිගෙන දැමෙන යකඩ උල්ලන්න මට්ටමේම මට්ටමේම විභාගයක් ලැබෙන විදිහට ඇහැ ලැබෙන දැනුත් තියෙනවා. හොඳ ප්‍රියමනාප දර්ශන ලැබෙන විදිහටම හම්බ වෙන විදිහ ඇහැ ලැබෙන මට්ටමකුත් තියෙනවා. සපය දුකයි දෙකම හම්බ වෙන විදිහ මට්ටමේ ඇහැ ලැබෙන බවකුත් තියෙනවා. ඇහැට ගෝචර වෙන මේක නාම ප්‍රතිපද ඇහැ දුකම. මේ සියල්ල දුකම. නමුත් ලෝකෙ තුල මෙහෙම ප්‍රවත්තමක් තියෙනවා. ඒක මතක තබා බුදුරජාණන් වහන්සේ දැක්ක මෙන්න මේක තමයි දුක්ඛ සමුදය ආදී සත්‍ය කියලා. දුක ඇතිවීමේ හේතුව කියලා දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මෙතනයි මම මේ පෙන්වන්න හදන්නට උත්තර සීය හොඳට නොවන හොඳ අවධානය යොමු කරන් බෞද්ධයේ පරම නිස්සාර හම්බෙන්නේ මෙතනින්. බෞද්ධයේ සැබෑ අර්ථ විද්‍යමාන වෙන්නේ බෞද්ධ කම ගොඩනැගෙන්නේ නිවන් ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ මෙන්න මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යතස්සයව තණ්හාය අසේසෝ විරාගෝ චාගෝ පඨිනීසතෝ මුක්ති අනාලයෝ ඉදං චෙති දුක්ඛ නිරෝධය සත්‍යං. ඒ තුන් ආකාර තණ්හාවගේ ඇහැට කන්ට දිවනාසයට ශරීරයට තණ්හා කරනවා නම් ඒක තියෙනවා කාම මට්ටමේ රූප මට්ටමේ අරූප මට්ටමේ කාම භූමියේ රූප භූමියේ අරූප භූමියේ මට්ටමක් තියෙනවා. ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට යම් කිසි කෙනෙක් නැති කළොත් ඉතුරු නොකොට නැති කිරීම කළොත් නිරුද්ධ කළොත් මොකද වෙන්නේ? අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? දුක දුක නැති වෙනවා නෙමෙයි. ඒක වැරදි එහෙම කිව්වොත් දුක නූපදිනවා කියන්න පුළුවන්. නැති වෙන්නේ ඇති දෙයක්. තියෙන දෙයකුයි නැති වෙන්නේ. ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැති වෙනවා කියන ධර්මතා දෙකක් තියෙනවා. මේ ගේ අපිට පුළුවන් කඩලා බිඳලා නැති කරලා දාන්න. ඒ නැති බව බලන්න පුළුවන්. ඇති දෙයක නැති බව බලන්න අමුතුනුව නපුමද ඕන කෙනෙකුට පුළුවන්. හිතක් හට ගන්නවා ඒ හිත නැති වෙනවා. ඇති වෙච්ච එක නැති වෙන බලන්න අපහසු නෑ. මේ රූපේ බිඳි බිඳි යනවා. ඇති වෙන එක නැති වෙනවා. මේක අපහසු නෑ. මේක නිවන වෙන්නේ නෑ. ඇති දෙයක නැති බව තුර කියන නැති කියලා ප්‍රත්‍යක්ෂයක් එදෙනවා. බුදුරජාණන් වහන්සේ ගාම කොටක් ගැඹුරුයි. අපි උපමාවක් කළොත් අඳුර කියන එක නැතිවීමෙන් තමයි ආලෝකය ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙනවා ඇති වෙන ස්වභාව දෙකක්. හිතට තේරුම් කරගන්න මේක. යමක් ඇතිවීමෙන් ඇති වෙන දේ තියෙනවා යමක් නැතිවීමෙන් ඇති වෙන දේ තියෙනවා කියන සංකත ධාතුව තුළ ඇතිවීම දෙයක් ආයි. කනකොන ආහාරයෙන්ස රූපය ඇති වෙනවා කියලා බැලුවොත් මේ දේ ඇතිවීමෙන් මේ දේ ඇති වුණා කියලා යමක් ඇතිවීමෙන් ඇති වෙන බව අපිට තේරෙනවා. අඳුර නැතිවීමෙන් ආලෝකය ඇති වෙනවා කියනකොට මේ දේ නැතිවීමෙන් මේ දේ ඇති වෙනවා කියලා ඇතිවීමෙන් ඇතිවෙච්ච නැතිවීමෙන් ඇතිවෙච්ච කියලා ධර්මතාව දෙකක් තියෙනවානේ නේද? එතකොට ඒ වගේ මේ නැති බව කියපු එක ඇති බවට සාපේක්ෂව යන්න හම්බවෙන්නේ. ගේ කඩලා බිඳලා දැම්මොත් ගේ නැහැ කියලා බලන්න පුළුවන්. ඇති වෙන නැති වෙන හැම එකක්ම නැති වෙන බව බලන්න පුළුවන්. මේ තුල තියෙනවා ඇති වෙච්ච දෙයට සාපේක්ෂව ලැබෙන ධර්මතාවයක් නිසා නැති බව. එතකොට ඒ නැති බවද සංකතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ තුල ඇති බව සහ නැති බව කියපු දෙකම සංකතයි. කච්චානමුත් සූත්‍රයේ උදාහරණ කොහොම හසුද වෙන්නවද? මේ ලෝකයා බොහොමයක්ම ඇත සහ නැති කියන අර්ථ දෙක ඇතුළු කරන මේ අර්ථ දෙක නොපැන බුදුරජාණන් වහන්සේ නැදීන් ගහම් දේශනා කරනවා. එහෙනම් තණ්හාව නැති වුණොත් දුක මොකද වෙන්නේ? දුක නූපදිනවා කියන නුවණක් අපිට එන්න ඕනේ. ඒක හොඳට අපි බලාගන්න. දුක නැති වෙනන්නේ දුක නූපදිනවා කියන. ගයක් හදනවා කියන ගයක් හම්බ වෙනවා කියන කාරණාව අපිට පේන්නේ gadul වැලි කිමින්ති කියන හේතු ටික නිසා. gadul වැලි කිමින්ති කියපු කෙනා කියේද? නෑ. මේ gadul වැලි කිමින්ති නිසා ගයක් හදන්න පුළුවන් නම් හදපු ගේ කැඩෙනවා කඩන එක වෙනම එකක්, නැති වෙන එක වෙනම එකක්. යම් කිසි කෙනෙක් gadul වැලි කිමින්ති නැතිකොට ගේ නැති කරා කියන්නේ සුදුසුද? නෑ. මොකද සුදුසු? ගේ නූපන්න කියන්නේ සුදුසු. ගේ උපදින්න තියෙන හේතුව නැති වුණා මිසක්. එමනේ? එහෙනම් තණ්හාව නැති කිරීමෙන් වෙන්නේ ජරා මරණ උපදින්න තියෙන ස්වභාවය නැති වුණා මිසක්. අජරාමරයි. නිවන කිව්වේ ඒකද? මේ සලායතන නිරෝධය නිවනයි. අද මේ තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? මතු මේ ආයතනයේ පහළවීමක් වෙයිද? එහෙනම් ලෝකේ පහළවීමක් වෙයිද? එහෙනම් හේතුගෙන් හටගන්න ස්වභාවයක් වෙයිද? එහෙනම් ජරා මරණයක් වෙයිද? ජරා මරණයගේ පහළවීමක් වෙයිද? මෙන්න මේකට කියුවා ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති ලෝකයේ මරණ පරිදේ දුක් දෝමනස්යක් නැති අජරාමර නිවන. තාවකදී ගොඹ අසංකත ධාතු හට නොගන්න බව. හට නොගන්න බව. අපි ඕක දකින්නේ මේ තවත් මේ අහත වගේ දැනක්. නමුත් නිවන කියලා කියේ මොකද්ද? සලායතන නිරෝධය. අද තණ්හාව නැති කරලා මේ ආයතන නූපදී නූපදී ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා කෙනෙක් දැක්කොත් තණ්හාව නැති කරලා gadul gali ටික නැති කරලා ගේ උපදින දින හේතුව නැති කරා. ගේ නූපදින ස්වභාවයට පත් කරා. ඒ වගේ මේ දුක බලලා අද තණ්හාව නැති කරලා දුක නූපදින ස්වභාවයට පත් කරලා වැඩ ඉන්න පුළුවන් තරම මේක කියන සෝපදීසෙන්ද නිබ්බාන නැත්නම් ක්ලේශ පරිණිතවාන කියලා. දැන් කෙලෙස් නැති කළා, මතු උපදින්න තියෙන ස්වභාවය නැති කළා, ජාතිය නැති කළා, ඉපදීම නැති කළා. ඉපදීම නැති කළාට නැවත ඉපදීම නැති කළා. දැන් ආයතන ආය පහළ වෙන්නේ නැහැ කියන ජාති. ජාති එක්කේ විදිය උසිතම් රක්මචර්ය. රක්මචර්යාව වාසිය ඉවරයි. කතා කරණියන් කළ යමක් කළේතුනම් ඒක කළා. නාපරම් විත්තත්තා මත්ති මත් දැන් කරන්න යමක් නැහැ කියලා ඔන්න දන්නවා. මොකද දැන් අද හේතු නැතිනොට ඵලයේ නූපදිනවා කියලා දන්න නිසා. මෙන්නට කියන අනුපාදා සෝපදීස නිබ්බා. මොකක් නිසාද? දැන් ඉපදීම නැති කළාට පෙර හේතුන් උපන්න ධර්මිය තව නැතිනේ නැහැ. ඉපදීම නැති කළා. මතුවට වෙන්න තියෙන කොටස නැති කළා. නමුත් පෙර ජීවිතයෙන් හටගත්ත මේ ස්කන්ධ මාත්‍රේ විතරක් දැන් ඉතුරු. දැන් මේ ස්කන්ධ ටිකක් ශේෂ වෙවි යනවා. අන්තිමට මේ ඉතුරු ටිකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? එතෙන්ට කියනවා අපි අනුපාදා පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය කියලා. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ භවත්මින් තේ කීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බත් දීරා යතහා යම්පදීකෝ. උපමාවක් උදාහරණ. පුරාණ කර්මච්ඡේදනා. මේ දැන් අනුපද පරිනිර්වාණය කියන්නේ මේ ඇහැ පුරාණ කර්මය. දැන් අපි දැක්කා කන දිව නාසය ශරීරය මේ පුරාණ කර්මය. මේක දුක අවබෝධ කරගෙන අනේ මේක ආපහු ලැබුණොත් මතුවටත් මේ වගේ දුක එනවා නේද කියලා දුකේ කලකිරීමෙන් තණ්හාව නැති වුණා. හුද සතුට හුද නුවණක් ආවා. සීත භූතෝස්මි නිබ්බුතු මම නියුණවම සිසුල්ලුණ ඇයි නිදුනම
ආයේ මේ ආයතන ටික මේ දුක උපදින්නේ නැති තත්ත්වයට මට පත් කරගන්න පුළුවන් වුණා කියලා සතුටුුත් තියෙනවා.
ඔන්න දැක්කා.
මොකද්ද? එතකොට කීනම් පුරාණ පුරාණ කර්මයන් දැන් ඡේවේකෙන යනවා. නව නත්ති සම්බවන් අලුතෙන් භවයකුත් නැහැ. අවිරුණු ඡන්ද නොවැළුණු සිතින් ඡේවිච්ච කර්ම බීජ ඇති මේ දීර්යයන් වහන්සේ දිවෙනවා කොහොමද? යතා යන්තේ ප්‍රදීපෝ පහනක් වගේ. පහනකට එළු තිරෙස් නිසා පහනක් ඇවිලෙනවා, දැල්ලක් ඇවිලෙනවා. කලින් කල කුරුසිය කෙළු දානවා තිරෙදා. මේ නිසා මේ පහන බොහෝ කාල බොහෝ කල්ප කෝටි ගණන තනෝ රාග්ව මේ පහන ඇවුරුණා. යම් දවසකදී තේරුම් ගත්තා මේ පහන් දැන් දෝෂේ. දෝෂේ තේරුම් අරගෙන මෙයා දැනගත්තා මේ තෙළු ඉතිරේ නැවත නැවත දාන හින්දා මේක ඇවිදන්නේ. තිල් ලැබීම සහ තිරේ දැනිම නැවතුණා. එපමණ කොටම මෙයාට නුවණකෝ දැන් පහනේ අලුතෙන් ඉපදීම නැතරුණා. ඔන්න දැන් පහනේ ඉපදීම නැතරුණා. දැන් පුරාණ තෙල් ටික නිසා තිරේ නිසා යන්තාව මේ පහන දැල්ලා පවතී නම් ඒ තාක්ම විතරයි මේක තියෙන්නේ කියන නුවණක් මෙයාට නැද්ද? තියෙනවා. ඒ තෙළු ටිරේ ඉවරුණාට පස්සේ මේකට මොකද වෙන්නේ? නිවුණ කියන්න පුළුදුනේ. ආපහු පහන නිවුණ, ඒ කියන්නේ පහන හටගත්තේ නෑ කියන සුදුසු නෑ. පහන කතාවක් නැති වෙනවා. දැල්ල උපදින්න තිබුණ හේතුවම නැති වුණා මිසක, දැල්ල නූපදින ස්වභාවයටපත් වුණා මිසක, පහන් දැල්ල නැති වුණා නෙමෙයි. ඇතිවෙච්ච දෙයක් නැති වුණා නෙමෙයි. ඒ වගේ කලින් කලට පුද්ගලයෙක් තිලුත් කෙරෙද් දානවා වගේ ඇවිලෙන පහන් දැල්ල වගේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස් ටික. මේ ගින්න ඇවිලෙනකොට කලින් කලට තෙල් දිරේ දානවා වගේ තමයි අද මේ දුක නොදෙන ආයෙත් තණ්හා වැටෙනවා. ආයෙත් මේ දැල්ල ආයෙත් ඇති වෙනවා. ආයෙත් තණ්හා වැටෙනවා. මෙහෙම මේ පහන ඇවුරුණා බොහෝ කාලයක්. කල්ප කෝටි අනවරාග්‍ර කාලයක් මේ පහන දැල්ලුණා. යම් කලක පහනේ දෝෂේ තේරුම් ගත්තා. මේ පහන කියන්නේ ජාතිය ස්වභාව කොටති. මේ දැල්ල කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටති දහමක් කියලා දැක්කා. දැකලා මේක කෙරෙහි තියෙන තණ්හාව නැති කළා. තෙදුයි තිරේ දැනීම නතර කළා. දැන් දැක්කා මෙයාට ආය පහන දැල්ල උපදින්න හේතු නෑ වගේ. දැන් දුක උපදින්නේ නෑ ආයි. දුක උපදින්න තියෙන හේතුව නැති වුණා. දැන් හුත්තට පේනවා මෙයාට. මේ ඇස් දෙකෙන් දකින්නවා වගේ මේ ඇස් දෙකම දැකදක වෙනිපෙනිම මේ පහන දැන් ආයෙත් පත් වෙන්නේ නෑ. ඉතින් මේ 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 දෙවි දෙයෙන් එහාට පත් වෙන්නේ නෑ. එයාට ආයේක ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන ප්‍රත්‍යක්ෂය. දැන් ඉතින් මේ දුක උපදින්න ස්වභාවය නැති කළා කියන හුද්ද නුවණක් තියෙනවා, සතුටක් තියෙනවා, නිවුණමම සිසිලුණා කියන තැනකින් ඉන්නවා. අර තෙල් තිරේ ටිකක් නැති වෙලා යනවා. ඒ වගේ පුරාණ කර්මපත්තෙන් හටගත්ත මේ ස්කන්ධ ටිකත් ඡේදලා යනවා. එතකොට කියන මොකක්ද? නිවුණ. දුක්ඛ ස්කන්ධ ටික නිරෝධ ටික. එහෙනම් දරන්න දකින්න නිවන කියේ මොකද්ද? සලායතන නිරෝධි ආයතන හයේ නූපදීම නිවනයි. ලෝකයේ හට නොගැනීම නිවනයි. හැම දෙයකම නූපදීම නිවනයි. ජරා මරණයන්ගේ නූපදීම නිවනයි. නොහට ගන්න අසංකත ධාතුව නිවන. අසංකත ධාතු කියලා කියන්නේ නොහට ගන්න ස්වභාවය කියන එක. හට ගන්න තියෙනවා නම් හේතුවක්, හේතුව නැති කිරීම ඵලයේ නූපදින ස්වභාවයට පත් කළා. මෙන්න මේක තමයි බෞද්ධයාගේ පාරමිතාව නිදුත්තේ. එතකොට නිවන කියන්නේ මොකද්ද කියලා සැක තියෙන්න බෑ අදිනාත්ය. ඒ කියන්නේ මෙන්න මේකයි නිවන කියන්නේ. ආයෙ ප්‍රශ්න හොයන්න බෑ. අපිට නිවන ප්‍රශ්න අද අපි එක එක දේවල් බලන්නේ නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙනම් ඔන්න ජීවිතේ බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රෙක් ඇතුළේ අපිට කරන්න තියෙන ඉගෙනුම දේ කියුවා. අපිට නොපෙනෙන පැත්ත බලන්න ඇස් දෙකක් වුණා බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේට. අන්ධානුකරණයෙන් මෙච්චර කාලයක් අනුරාග්ගේ සංසාරේ දිවුවනම් ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන ප්‍රඥාව නැමැති ආලෝකය වුණා බුදුහාමුදුරුවෝ අපිට. එහෙම වෙලා අපි නොදැක්ක, අපි නොදකින්න, අපිට නොපෙනෙන අපේ ජීවිතය ඇත්ත බලන්න අපිට ඇඟිල්ල දික් කරලා පින්න ඕගොල්ලෝ මෙහෙම බලද්ද මං කියන්නේ වැරදිද කියන විස්තර කියනවා මේ දුක ඇත්තනේ අපිට නුවණක් තියෙන කෙනෙකුට නැහැ බෑ කියන බැරි විදියට ජීවිතය ඇත්ත වුණා. දන්නවද මේ දුක නැමැති පහන ඇවිල්ලා කොහොමද කියලා මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක නැති කරන්න පුළුවන් නැති වෙනවා නූපදී ස්වභාවයට පත් වෙන මෙන්න මෙහෙම කියලා පෙන්නනවා. ඔන්න ඕක ওই තුනක සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ තව එකක් ඉතුරු වෙනවා. මාර්ගය. දුක කීපයක ඇත්තක් දුක ඇතිවීමේ ඇති ඇත්තක් දුක නැතිවීම ඇත්තක් කියලා කිව්වා. මේක කිසිම ශ්‍රමණයෙකුට ධාර්මිකයෙකුට කෙනෙකුට නැහැ බෑ කියන්න බෑ කිව්වා. මේකෙන් දොරව කෙනෙක් පනවනවා නම් මේක එක වෙන්නේ නැහැ කියලා පිළිනවා. ඊට පස්සේ මාර්ගය කියන එක ඉබේමයි ඥාත පහළට එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා දුක නූපදින තත්ත්වයට පත් කළ යුතුයි කියන නුවණක් ඇති වෙනවා. දැන් දුක මේකයි ඇත්ත කියලා දැක්කා. දුක ඇතිවීමේ හේතුව මේකයි කියලා දැක්කා. මේ හේතුව නැති වුණාම මෙන්න මේ දුක නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා දකිනකොට නුවණ ඉදීම එකක් ඇති වුණා. එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරලා මේ දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි නේද මම? නැත්නම් මේක කරන්න ඕනේ නේද කියන මේ නුවණට කියන සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං අයං මිච්ඡ දුක්ඛේ සම්මා දිට්ඨි. ඔන්න මාර්ගයේ උපන්නා නිවැරදි දැකීම උපන්න මේ ලෝකේ කාටවත් නැති විදිය නිවැරදිම නිවැරදි දැකීමක් නැති වෙනවා. එයා දුක දන්නවා. වල්මත් වෙලා නැහැ ලෝකෙට. දුකේ ඇති වෙච්ච හැටිත් එයා දන්නවා. දුක නැති වෙන දුක නූපදින හැටිත් එයා දන්නවා. ඒකට කරන්න ඕනේ දේ වෙනමකුත් නෙමෙයි මේ දුකම පිළිසින දැකලා මේ තණ්හාව නැති කරලා මේ தত্ত্বය එළඹ දිටින්න කටයුතු කරන්න ඕනේ කියන නුවණකුත් දෙනවා. ඔන්න ඔය දැනට ආපුහම කියනවා සත්‍ය ඥානය කියලා. මේකට කියන දර්ශන භූමිය කියලා. හරියට කෙනෙක් මේ කාරණාව බලව දැක්කොත් මේ පමණ කිසිම දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් නෙවෙයි. මෙයාට තාක්ෂණ මහත් ඉදිරියේ සැක නැහැ. කෙසේද කෙසේද යන විමති නැහැ. මෙන්න මේ දැන වෙන වැඩි දුරකට යන්න නෙමෙයි මේ දැන ජීවිතය එළඹ දෙකින්ට උනාවත්තෙන් මේ පමණකින් අපේ ජීවිතේ පුදුම ලාභයක් වෙයි. ඔන්න දැන් තමයි එයා භාවනා කරන්න පටන් ගන්නේ. භාවනා කරන්ද භාවනා කරන කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවේ හැදෙන්න ඉස්සෙල්ලා කරන්නේ මොකද කියලා දැනගෙන තියෙනවා. දැන් භාවනා කරනවා කියන එක තියෙනවා කොටස් දෙකක්. සමත විදර්ශනා කියලා. ඒක මොකද පැහැදිලි කරන්නේ. දැන් භාවනා කරනවා කියන එක කරන්ද කියලා අපිට හම්බ වෙන්නේ හම්බුනේ මොකද්ද? අපිට හම්බුනා දැන් ඇත්තක් නේද? ජීවිතේ. කෙනෙක් භාවනා නොදැන කළාට මේක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අපි මේ යන්න ඕනේ කොහෙද කියලා දන්නේ නැතුව පාර ගහලා යනවා වගේ වැඩ. හරියටම මේ කරන්න ඕන මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගත්තා. දුක දැනගත්තා, දුක ඇති වෙන හැටි දැනගත්තා, දුකේ නැති බව හෝ නැති තැන හෝ නිවන නැත්තම් මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගත්තා. දැන් තමයි මාර්ගය හම්බ වුනේ. දැන් ඔන්න නිවන දකින්න උත්සාහවත් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ කරුණක්. මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නෙමෙයි නිවන දැනගෙනමක වඩන්නේ. මේ මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා කියන එකට මොකද්ද මේ? මෙතන ඉඳන් කොළඹට ගිහම කොළඹට යන පාර හම්බ වෙයි කියන එක බුදුතු. කොළඹට යන පාර, ඒ කියන්නේ කොළඹ දැකලා කොළඹට යන පාර හොයාගන්න ඕනේ මිසක්. කොළඹට යන පාර හොයාගෙන කොළඹ දැක ගන්න ඕනේ මිසක්. එහෙම නැතුව කොළඹ ගැන දන්නේ නැහැ. අහලත් නැහැ. පාරක් දන්නේ නැහැ. අපි කියනවා කොළඹට ගිහම කොළඹ හම්බ වෙයි. මේක වචනයක් විතරයි නේද? එතකොට එහෙනම් දැන් ඔන්න අපි කාටත් අපි භාවනා කළ කියලා යමක් කරනවා කරනවා නම් කළ යුත්තේ මොකක් සඳහාද කියලා තේරුණාද? ඒ ප්‍රශ්නේ තේරුණා. එහෙනම් අපි භාවනාවේ මොන විදිහකට හරි ඉලක්ක වෙන්න ඕනේ මේ කරුණ සම්පූර්ණ වෙන්නයි කියන එක තේරුණාද? මේ ටිකයි ඇත්තටම අපේ ජීවිත. කෙනෙක් භාවනා කරන කෙනාට වඩා වටිනවා මේ ටික තෝරගත්ත කෙනා. අද උපසමතු භාව මේක නොදැන භාවනා කරන කෙනාට වඩා ඔබට හොඳ කොටසක් තියෙනවා. මට මේක අවස්ථාවක් නෙවෙයි ඒක කියන්නේ. බුදුහාමුදුරුවෝ හරිම වටිනා තැනක් දෙනවා. ඉතින් මේ දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං සමුදියං සමුදිය සත්‍යං සමුද්දේය සත්‍යං සමුදියං නිරෝධං නිරෝධ සත්‍යං නිරෝධ සත්‍යං නිරෝධං මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං කියන
මාර්ගය කියන එක මාර්ග සත්‍යයේද මාර්ගයේ මාර්ග සත්‍යද කියලා ඔයගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහනවා බුදුහාම ලොන්ට ලස්සනට මේක පෙන්නන
මාර්ගය කියපු එක මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන දෙයක මේක මාර්ග සත්‍යයක් වෙනවා නිවනට බගක් වෙනවා මාර්ගයේ මාර්ගයේ තිබෙන මාර්ග සත්‍ය නෙමෙයි මොනවා හරි මාර්ගයක් කිව්වට ඒක මේ මාර්ග සත්‍ය නෙමෙයි කියනවා නිරෝධියක් වෙනවා වගේ බුදුහාමුදුරුවෝ නිරෝධ සත්‍ය කියලා පෙන්නන මේක නිරෝධිය දෙනවා නිරෝධ සත්‍යද වෙනවා නිරෝධියේ නිරෝධ සත්‍ය නෙමෙයි ඒ කියන්නේ මොනවා හරි දෙයක නිරෝධය බලන එක බුදුහාමුදුරුවෝ පෙන්නපු නිරෝධ සත්‍ය නෙමෙයි කියනවා කොහොමනම් බලන්න තැනක් මම කියන්නම් හැබැයි ටිකක් ගැඹුරුයි ඈ අභිධර්මයේ යමක අප්‍රකරණය කියලා කියනවා මේ මේ මෙන්න මේ යමක අප්‍රකරණේ සත්‍ය යමක කියලා කියනවා චතුරාර්ය සත්‍ය බෙදලා අන්නේ සත්‍ය යමක බලන්න මොකද ලස්සනට බෙදලා තියෙනවා මේ සාසනේ වටිනාම හදවත තියෙන්නේ මම නම් දැක්කේ අභිධර්මයේ නැතුව කෙනෙක් මනුස්ස ධර්මවල ආදී භාව ඇති කරන්නේ ඥාන දර්ශනේ කඳුලක් ලැබුවොත් පුදුමයි කියලා කියනවා මම ඉතර සිටියා ඇත්තටම නැතුව ඇති සූත්‍රවලින් පුළුවන් වෙයි කියලා නමුත් අද හිතනවා අපිට පුළුවන් සංකල්පමය චින්තනයෙන් ඉගෙන ගන්න සූත්‍ර ගැන සංකල්පමය චින්තනයකින් ඉගෙන ගන්න පුළුවන් නමුත් මේ සංකත ධාතු තුල අත්ති ප්‍රත්‍ය සහ නත්ති ප්‍රත්‍ය දෙනවා ඇති වෙන හැම දෙයකම නැතයි කියන ධර්මතාව කියන කොහෙද මේ අපිට ඔබ දැන් අද කතා කරපු ගැඹුරු නෑ නේද මේ කතා කිව්වේ කොහෙද අපි අභිධර්මයේ ගැඹුරුම ටිකේ පට්ටානේ කියන්නේ හරිද අපිට මේක ගැඹුරුයි කියලා තියෙන්නේ අර්ථය ලිහිල් කරන්න දෙන්න කෙනෙක් නැති කම නේද නමුත් අපි තේරුම් ගත යුතුයි අභිධර්මයේ කියනක ලිහිල් කරන්න දෙන්න පුළුවන් කෙනෙක් හිටියේ සූත්‍ර වලටත් වඩා සමහරට ලේසි අර්ථය අපි අද ඉගෙන ගත්තේ මේ පිටුම් මේ පිටුම් පට්ටාන කියලා තේරුම් කරගන්න. අමාරු නේද? ගැඹුරු නේද? අපි විරද කතා කරපු සූත්‍රවලයි අද පට්ටාන ඉගෙන ගත්ත එකේ වෙනසක් තිබුණාද? නැහැ. ඇයි අපි මේ අභිධර්මයේ අමාරු කියන්නේ මේකේ අර්ථය නෙවෙයි. අභිධර්මයේ තියෙන සූවිසි ප්‍රත්‍ය කියන්නේ ඒකේ අන්තිමටම තියෙන විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය, නාත්ති ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නාත්ති ප්‍රත්‍ය කියලා ඔය ඒ ටිකෙන් තමයි මම ඔය දැන් අද බණ කිව්වේ. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ බොහොම ගැඹුරු කොටස් ටිකක් තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඉතින් මම ඒක මතක් කළේ ඒකයි අපි මේ ඇත්ත නොදක මොකක් හරි මාර්ගයක් වදවලා කියලා ඒක මාර්ග සත්‍යයට වැටෙන්නේ නැහැ. මොකද එයා දුක දන්නේ නැහැ. අපි මෙහි නාම රූපයන්ගේ බිඳි බිඳි යාම ස්කන්ධයන්ගේ ඇති බව පංච උපාදානස්කන්ධයේ දුක බව බලන්න හොඳට උත්සාහවත් වෙනවා. නමුත් ඇහැ මමමයි. කන මමමයි. මේ ටිකේ හැමමයි අපි. මේ ටිකෙන් තුර පුද්ගලයෙකුට ඇතිවෙච්ච දුකක් අපි මේ අවබෝධ කරගන්න ඉඩපතේ හදලා තියෙනවා. මේකම නෙමෙයි අපි පැටලෙන්නේ. හොඳට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ජීවිතේ ඒකයි මේක බුදුහාමුදුරුවෝ කිව්වට කවුරුත් කියන්නේ ජීවිතේ සමන්ගේ ජීවිතයේ ස්වභාවික තැනින් තමයි පටන් ගන්න. එහෙම දැක්කහම අපිට කාටවත් නෑ දැයි කියන්න බෑ. අපිට අද දහම පවා මේක ප්‍රතිඵල නොපෙනෙන මේක විහිළුවක් වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය යථාර්ථයට මුහුණ දීලා කරන පරිශ්‍රණයක් නොවි කියලායි. අපි දහමට කියලා සිල් ගන්නවා, අපි භවනා කරනවා කියලා අපේ ජීවිතයේ එක කෘතිම අංගයක් වෙනවා. නමුත් සත්පුරුෂයෙක් ඇතුළත අපි කරන්න ඕන ජීවිතයේ සැබෑම අපේ තත්ත්වය අවබෝධ කරගන්න සතු. ස්වභාවික දහම ඉඳලා මනස තබන්න යෝනේ. ඒ කියන්නේ තව සම්ප්‍රදායක් නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. තව සම්ප්‍රදායක් නෙමෙයි භවනා කරනවා කියන්නේ. මොනවා හරි දෙයක් කරන්න මොකක් හරි නෙගයක් තියෙන්න ඕනේ. මම අද මේ භවනා මේ ටිකත් මේ භවනාව මොකද මේක තමයි ඇත්තට වටින්නේ මේ ටික තේරුම් නොගෙන මොනවා කිව්වත් තේරුමක් නැහැ. මම භවනා කියලා වෙන එකක් දුන්නේ නැතත් කමනේ ඕගොල්ලෝ භවනා කළාද මේ ටික මේ තේරුම් කරලා දෙන්න මම මේ උත්සාහවත් වෙන්නේ මොකද මෙතනයි මම දකින්නේ වටින්නේ. අද භාවනා නොකළා අද දවස ඇත්තටම ඔයගොල්ලෝ ගෙදර ගිහින් කරන්න යම් දැනුමක් ඇස් දෙකක් ලැබෙනවා මේක අහපි තේරුම් ගත්තොත් ඒ හින්දා භාවනා කෙරුවේ නැහැ කියන කරුණක් ගන්න එපා මේ වගේ බණ අහනකොට බණ අහන මොහොතේ බුදුහාමරන් කළ සෝවාන් වුණා සකදාගාමී වුණා අනාගාමී වුණා අරිහත් වුණා එතකොට මේ දේශනාව තුළ භාවනාව තිබුණ නැද්ද තිබ්බා තියෙනවා ඒ මොකද මේ දේශනාවේ දුක් කියන පෙන්නලා තිබ්බා තියෙනවා දුක්ඛ සමුදය පෙන්වලා තිබුණා දුක්ඛ නිරෝධය පෙන්වලා තිබුණා ඒකම නෙමෙයිද මාර්ගය කියලා කියපු දුනේ එහෙනම් මේ අපි භවනා කරනවා නෙමෙයිද අපි දකින්න නම් ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකක් කියලා එකක් විතරක් භවනා මේක වැරදි. අපිට හොඳ දර්ශනයක් අවු වාහනයක යනකොට, ගෙදර උයනකොට, පිහිනකොට දැයිද මේ ඇහැගෙන බලන්න පුළුවන්. ඇහැ මෙහෙම මෙහෙම ස්වභාවයක්. ඇයි ඒ ඇහැගෙන බලන්නේ? දර්ශනික යුක්තයි. මේ ඇහි ස්වභාවය නිබඳුයි. මේ ඇහැ මම වගේ කියලා හිතන තා මේ ඇතින තණ්හාවෙන් ආයෙත් මේ ඇහැ දිනව නේද? ඇහැ දිනව කියන ආයෙත් මේ දුක උරුම වෙනව නේද? නිතරම දර්ශනයක් කියන්නේ. ඇහැ නිබඳු ස්වභාවය ගැන බලනකොට මේ ඇහැ කෙරෙහි තියෙන තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුනොත් මේ ඇහැ නූපදින ස්වභාවයට පත් වෙනව නේද? මේ ඇහැ නූපදින මේ සියලු දුක නූපදිනව නේද? නිවන ගැනම හොඳ දර්ශනයක් තියෙනවා. මේ උයන ගමම චතුරාර්ය සත්‍යම බලනවා. ඈ වෙන මුකුත් එහෙම නෙමෙයි. වළම්පිකන් ටික හොඳට ගාවම චතුරාර්ය සත්‍යම අර්ථනය කරනවා. ඈ නමු සමහර කෙනෙක් මේ චුට්ට ගන්ද මේ කුදකලාව සමහර විටක මාස ගානක් උසාවත් වෙනවා. අපි ඥාන සම්ප්‍රයුක්ත වුණොත් මොකද වෙන්නේ? මේ gedara duri කටයුතු කරගන්න ගමන් නේද? අපි අර අහලා තියෙන මාතික මාත උපාසිකාව ගැන වස්සසන්න කිය ස්වාමීන් වහන්සේලාට වස්සසන්න තැනක ප්‍රවේල දීලා ඒ උපාසකම ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිටපාතේ මේ මේ වස්සසන්න තැනක යනකොට ඇහුවා කොහෙද වැඩි අපි වස්සසන්න තැනක වෙනවා මේ අම්ම ටික අකුතු අනේ ස්වාමීන් වෙන කොහෙද යන්න බා මේ ගමින වැඩිත් අපි උපස්ථාන කරන්න කියලා කට්ටිය කතා කරන එකමුත මේ හැටනමට ගෙවල් එහෙම මේ කුටි එහෙම හදලා ඉන්න තැනක් හදලා දුන්නා දීලා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? අපි සසරෙන් එතර වෙන්න නිවන් දකින දුක නැති කරන් ස්වාමීන් දුක කියන්නේ මොකද? ඉතින් මේ ටික අහගන්න. මේ කය අසු භාවනාව බලලා මම ප්‍රශ්නට ඕන කියලා. අන්තිමට ස්වාමීන් වහන්සේලා ඉස්සෙල්ලා උපසකම අනාගන්න. අනාගම් වෙලා දැන් අපේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. බැලුවා එක්කහම සමුකට තව අධික මියක්වත් නැහැ. ඇයි මේකට හේතුව? ස්වාමීන් වහන්සේලාට හරියට පින්නපාත ලැබෙන්නේ නැහැ. හැමදාම ක්ලාන්ත වෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේලා දැන් හිත බලන්නත් පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා මේ දේවල් වලට කැමති. මේ අම්මා මොකද කරන්නේ? හාමුදුරුවෝ කැමති කියලා හිතෙන දේවල් හදාගෙන ගිහලා දුන්න හිත බලන්න පුළුවන්ද? මේ තමන් කැමති පහසු ප්‍රාප්තිය ලැබුණාම මේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ දැන් ඒකෙන් මම මතක් කළේ මේ අපිට උත්සාහවත් වෙනවා අපිට කාරණාව හරියට තේරුම් ගෙදර දුරේ හිටියා කියලා නිවන් දකින්න බැරි එහෙනම් මේක තේරුම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ මෙතනයි අපිට මේ ජීවිතය හැදීම වටිනා අත්‍යවශ්‍යම තැන ඒ හින්දා මේ ටික ගැන හිතක උනා නම් ජීවිතය ගොඩක් ඇත්තටම සතුටුනවා නරක දෙයක් කටේදා ගන්න මොකද හොඳ නරක දෙක දන්නේ නැහැ ඒ නිසා ඒ වගේ මහණෙනි මම මේ කෙනෙක් ධිට්ඨි සම්පන්න වෙනකම් විතරයි රකින්න ඕනේ ඉදිරියෙන් පිටිපස්සෙන් යන්න ඕනේ මොකද එයා හොඳ දේත් කටේ දාගන්න නරක දේත් කටේ දාගන්න හොඳ දේත් කරනවා නරක දේත් කරනවා යම් වෙලාවක ධිට්ඨි සම්පන්න වුණොත් යථාර්ථයේ ජීවිතයේ ඇත්ත නිවන කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් යම් මොහොතක එදා ඉඳන් මම එයාගේ ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ කියලා එයා සංයමය අපෙන්ද දන්නවා කියලා පරපත්‍ය රහිතයි මේ සාස්ත්‍රු සාසනය ගැන විචාරද බවට පත් වෙනවා නියතු නියතයි මේ සම්බෝධි පරායන නිවන කෙරවල කොට පවතින කියන මහ ගුණ ගොඩක් කියන අධික්ක සම්පන්න වෙච්ච පමණයි මොකද එච්චරට වටිනවා මෙයාට අනිත් ලෝකේ අනිත් කෙනෙකුට වඩා මුතුම දර්ශනයක් මෙයාට තියෙනවා මේ සලායත නිරෝධය ගැන දුක්ඛ නිරෝධය ගැන දුක ගැන ලෝකෙ කිසි කෙනෙකුට නැති දර්ශනයක් දුක ගැන මෙයාට තියෙනවා දුක ඇතිවීම ගැන තියෙනවා දුක නැතිවීම ගැන තියෙනවා මාර්ගය ගැන තියෙනවා ඒ හින්දා ලෝකෙ හැම කෙනාටම වඩා මේ ගිහි කෙනෙක් වුණා මෙයාට යම් කෙනෙක් මොන හරි දෙයක් දුන්නොත් එපමණකුත් ඒ දුන්න කෙනාට මහා අනිසංසය. තුවන්නාද කෙනෙක් ගැන කවර කතාවක්ද? ධිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට එන්නේ ඒ වගේ තත්වයකට එනවා මේ දර්ශනේ. ඉතින් මෙන්න මේතන නිසක වෙන්නට උත්සාහවත් වෙන්නට